ගරු අනුප පැස්කෝල් මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. හෝල්ඩ් ප්ලීස් ගරු වසන්ත අප බණ්ඩාර මහත්මයා මූලාසනට.
කතා කරන මහත්මයා
මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, අපි දන්නවා අගය මත අගය එකතු කළ වැඩබද්ධ පිළිබඳව වැඩබද්ධ සංශෝධනය පිළිබඳව කතා කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපිට අප රට තුළ ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙන මොහොතක තමයි පාර්ලිමේන්තුව පවත්වන්නේ. මේ කතා කරපු මන්ත්‍රීවරුන් වගේම විශේෂයෙන්ම ඊයේ පැවතුන සර්වපාක්ෂික සමුළුවක්. ඒ සර්වපාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිවරු, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ, අනිකුත් අපේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සම්බන්ධ වුණත්, ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගයත් එක වර්ජනය කරා. වර්ජනය කරලා මෙතනට ඇවිල්ලා කියනවා විලේන 20යි මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ, අපිට ඒ සල්ලි තියෙනවා, අපිට විසඳන්න මේ ආණ්ඩුව දෙන්න කියලා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ජනාධිපතිවරයා බැහැල යන්න අපිට මේ රට කරන්න පුළුවන් කියලා. අර්බුදකාරී තත්ත්වයක් තුළ වගකීතු විපක්ෂයක් විදියට හැසිරෙන ආකාරය ඉතාමත් බාල සහ පහත් මට්ටමක තියෙන කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී වගකීතු දේශපාලන පක්ෂ විදියට අපිත් එක්ක හිටපු සියලුම පක්ෂ සර්වපාක්ෂික සමුළුවට සහභාගී වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂත් සහභාගී වුණා. මම අනික් පක්ෂවලට ආරාධනා කරනවා රට අර්බුදයෙන් අර්බුදයට ගෙන යන සූදානම් වෙන්නේ නැතුව කොවිඩ් වසංගතය තුලදී වගේම මේ අවස්ථාවේදීත් වගකීතු විපක්ෂයක් විදියට කටයුතු කරන්න කියලා. අපි දන්න කොවිඩ් විසංගත වෙලාවෙත් මෙරට 130ක් මැරෙනවායි කියලා කිව්වා. රට සුසාන භූමියක් වෙනවායි කියලා කිව්වා. නමුත් අභියෝගයේ අභියෝගයක් විදියට බාර අරගෙන මේ රජය ඉතාමත් ක්‍රමානුකූලව අභියෝගහමිය ජනතාවත් දැනුවත් කරලා, ජනතාවත් නිසි පිළිවෙතට යොමු කරලා අපි අභියෝගය ජයගත්තා. මේ අභියෝගයක් ඒ වගේම අභියෝගයක් වුණත්, ජයගත යුතු ජයගත හැකි අභියෝගයක් වුණත් මෙහි බාර දුර වගකීමක් රජයට තියෙනවා. අපි ඉතිහාසය විමසලා බැලුවොත් අද වර්තමානය තුළ මේ අර්බුදය පැන නැග්ගත් රෝගියෙක් මැරෙනකොට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා ඇතුන රෝග නිදානය නිසා හේතුව නිසා මැරෙනා වගේම මේ අර්බුදයේ හේතුවත් ඉතිහාසයක් තියෙනවා. අපි ඉතිහාසයේ විච්ඡේදනය කරලා බැලුවොත් අද වෙනකොට ප්‍රධාන දෙයක් තමයි සුබ සාධන ආර්ථිකය බවට මේ රටපත් වෙලා තියෙනවා. රාජ්‍ය සේවය වගේම සුබ සාධන කටයුතු සඳහා අතිවිශාල මුදලක් මේ රජයේ දරන සිද්ධ වෙලා තියෙනවා. රජයන් වල දරන සිද්ධ වුණා. අපි කතා කරේ විවසායක රාජ්‍යයක් සඳහා නව රජය යොමු කරනවායි කියලා. විවසායක රාජ්‍යයක් සඳහා සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේම මේ රාජ්‍ය විවසායක රාජ්‍යයක් කරා යොමු වෙන්න නම් අපි සත්‍ය අවබෝධ කරගෙන දිය යුතු විසඳුම් දිය යුතු වෙනවා. දීර්ඝ කාලීන විසඳුම් අපි දන්න අද උදේ මට මා හමුවට ආවා අපේ උපාධිධාරී මිත්‍රයෙක්. ඇවිල්ලා මගෙන් ඉල්ලුවේ MOH ඔෆිස් එකට දාලා දෙන්න කියලා, ගේ ළඟම තියෙන එකට. එතුමා දාලා තිබුණ එතුමා මතුගම කළුතට දාලා තිබුණේ දොඩම් ගොඩර ගේ ගාටම දාලා දෙන්න කිව්වා. මං හෙව දැන් මේක වේකන්සි තියෙනවද? අතිරික්තයක් කිව්වා තියෙන සියලුම MOH ඔෆිස් වල. නමුත් මට එතන දාලා දෙන්න කියලා කිව්වා. රාජ්‍ය සේවය අපිට දරා ගන්න බැහැ. ආවේ පාන්දුරේ තියෙන ප්‍රසිද්ධම පෞද්ගලික ආයතනයක අස්වැල. රාජ්‍ය සේවය තියෙනවා කියම දුවගෙන එනවා. නමුත් අපි අවශ්‍යතාවය මත අපි දන්නවා 1990 ගණන් වල ඉඳන් තමයි 80 ගණන් වල ඉඳන් තමයි රාජ්‍ය සේවය මේ විදිහට බුරුතු පිටින් බඳවගන්න පටන් ගත්තේ. කිසිදු දේශපාලන පක්ෂයක් මේ සම්බන්ධයෙන් විධිවන්තව කතා කරන්නේ නැහැ. මොකද ඡන්ද නැති වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණය කරනකොට අපිට දෙන්න සිද්ධ වෙනවා. අවශ්‍යතාවය මත නෙමෙයි, උපාධිධාරීන්ගේ උමනාව මත තමයි මේක දෙන්නේ. නමුත් ඒ පිළිබඳව සහ අනිකුත් කරුණු කාරණා පිළිබඳවත් අපි කතිකාවතක් කළ යුතුමයි. ඒගොල්ලන් ව්‍යවසායක කරනවද, පුද්ගලික අංශයේ ශක්තිමත් සේවකයෝ බවට පත් කරනවද අනාගතයේදී? වර්තමානයේ දිනෙමයි අනාගත උපාධිධාරීන්ව මේ රටට ගැලපෙන ආකාරයේ පුද්ගලික අංශයට සහ ව්‍යවසායකයෝ බවට පත් කරන්න අවශ්‍ය කරන මට්ටමට මේගොල්ලන්ව සකස් කිරීම තමයි අපේ වර්තමාන වගකීම. මාත් රාජ්‍ය සේවයේ හිටිය මධ්‍යම පරිසර අධිකාරී. ඒ වගේම තමයි අපි දන්නවා 1977 දී අර කිව්වා වගේම ජේ.ආර්. ජයවර්ධන කිව්වා 8-8ක් දෙනවයි කියලා. ඉස්සල දුන්න සහල් හාල් පොතට හාල් දුන්නේ 8-8ක් දෙනවයි කිව්වා. 77න් පස්සේ 8-8ක් තිය 8ක්වත් දුන්නේ නැහැ. නමුත් අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පස්සේ ආවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. සහන මළු ගණනාවක් දෙන්න පටන් ගත්තා. ජනසභිය දුන්නා, ගෙවල් හදලා දුන්නා. රට පුරාම තියෙන රාජ්‍ය ධනය වේදම් කර කර කුකුල් කූඩු වගේ ගෙවල් හදලා දුන්නා. ධනය විනාශ කරා, සියලුම දේ නිකන් දෙන්න පටන් ගත්තා. ජනතාව අර නිකන් දෙන දේ කාලා ඉන්න තත්ත්වයට පත් කරමින් ක්‍රමක්‍රමයෙන් ගිය ආණ්ඩුවෙන් සමෘද්ධිය ලක්ෂ 10ක් වැඩි කරා. නිකන් තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න. මේ විදිහට අපි ව්‍යවසායක රාජ්‍යයක් කරා යනවා වෙනුවට සුභසාධන රාජ්‍යයක් කරා යන එක තමයි දැන් ක්‍රමක්‍රමයෙන් කරන්නේ. ඉදිරියේදී ඊය සර්වපාක්ෂික සම්මුලින් යෝජනා වුණේ සුභ සංවර්ධන යෝජනාවලට තියෙන, නිෂ්පාදන යෝජනාවලට තියෙන ඒවා කපාහැරලා සුභසාධනයේ සදා යොමු කරන්න කියලා. අපි තව තවත් අර්බුදයේ ගිලිනව හැමුණොත්. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි තීන්දු తీරන ගත්තා, ණය ගත්තේ නැහැ. මේ කාලය තුල ණය නැවතුවා. අපේ මුදල් වලින් අධිවේගී මාර්ග හැදුවේ. අපේ මුදල් වලින් තමයි අනිකුත් නිෂ්පාදන කටයුතු කරේ. නමුත් නොහිතුව විදිහට කොරෝනා වසංගතය තුලින් සංචාරක ව්‍යාපාරයේ සහ විදේශ රැකියාව වලින් නියුතුවගේ මුදල් එන්න පට නැවතුණා. පස්සේ අපිට සිද්ධ වුණා මේ අර්බුදයට මුහුණ දෙන්න. මේ අර්බුදයේ පිළිබඳ නැවත කතිකාවතක් ඇති කරන්න අපිට අවශ්‍යයි. සංචාරක ව්‍යාපාරයේ මතම යැපිලා අපිට තවදුරටත් දුවන්න බෑ. සුභසාධන රාජ්‍යයක් මතම යැපිලා අපිට තවදුරටත් දුවන්න බෑ. ඒක නිසා කෙටි කාලින විසඳුම් දෙනවා වගේම දීර්ඝ කාලින විසඳුමකට අවශ්‍ය කරන සැලැස්මක් අපි සැදිය යුතුමයි. එහෙම හැදුවේ නැත්නම් අපිට මේ අභියෝගය ජය ගන්න බෑ. අර අශෝක මහත්මයා කියනවා වගේ ඩොලර් බිලියන 20ක් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එතුමා කියනවා. ඒ වගේ එතුමා කියන තව එකක්, මේක ඉන්දියාවට දැන් පයින්න පටන් අරගෙන අපේ රටේ ආහාර හිඟයක් ඇති වෙලයි කියලා. ඒක එතුමාලා ඒ කාලේ කිව්වා ලක්ෂ 30ක් මැරිලා මේ රට සහ මුලින්ම සුසාන භූමියක් වෙනවායි කියලා. ඒ වගේම කිව්වා පොර ප්‍රශ්නේ නිසා මේ රටේ ආහාර නියඟයක් ඇති වෙලා කන්න නැතුව මිනිස්සු මැරෙනවායි කියලා. නමුත් මේ රටේ මිනිස්සු හැම මැරෙන්නේ නැහැ. ආහාර නිෂ්පාදනය කරනවා.
අන්තිමව ඔබතුමාට තව විනාඩි දෙකක්
තියෙනවා. ඒක නිසා ආහාර නිෂ්පාදන නිසියාකාරය කරන වගාව කරනවා. ඒකට අවශ්‍ය කරන ශක්තිය, නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන ශක්තිය තමයි දියුත්තේ. සුභසාධන රාජ්‍ය කියන සංකල්පයෙන් ඉවත් වෙලා ශක්තිමත් ආර්ථිකයක් හදන්න, ව්‍යවසායක රාජ්‍යයක් හදන්න කටයුතු කිරීම තමයි මේ වෙලාවේ අවශ්‍යතාවය. ඒක දිගු කාලීන සැලැස්ම, කෙටි කාලීනව මේ රජය විසින් ඒකකයක් විදියට, රජයක් විදියට හිතලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. කෙටි කාලීන විසඳුම්. ඒක ගැන බය වෙන්න එපා කවුරුවත්. මාස 2ක් 3ක් ඇතුළත මේ අර්බුදය නිමා කරලා දීර්ඝ කාලීන වශයෙන් විවසායක රාජ්‍යයකට යන්න අවශ්‍ය කරන සුභසාධන රාජ්‍ය වෙනුවට නිසි සැලැස්මක් ඇතුව සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේම අපි ආ යුතුයි. ඒ සඳහා රට පුරා කතිකාවතක් ඇති යුතුයි. ඒ සඳහා ආර්ථික සංගායනාවක් ඇති යුතුයි. ඒ සඳහා විශේෂඥයෝ සියලු දෙනාම එකතු වෙලා ඒ පිළිබඳ සාකච්ඡා කළා. සෙනෙට් මණ්ඩලය වගේ ඒ පිළිබඳ අතුකර ජනාධිපතිතුමාට උපදෙස් දෙන, පාර්ලිමේන්තු උපදෙස් දෙන ව්‍යුහයක් ඇති විය යුතුයි. ඉලක්ක සැලසුම් කරගෙන ඉලක්කය කරා අපි ගමන් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පොදු ජනතාවත් කැපවිය යුතුයි. තමන්ගේ යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්න සියලු දෙනාම සූදානම් විය යුතුයි. සියලු දේ තමන්ට අනිත්‍ය පරිත්‍යාග කියන සංකල්පයෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා මේ අලුත් ගමනකට අවශ්‍ය කරන වැඩ කටයුතු සියලුම දේශපාලන පක්ෂවලට ඒ සඳහා එකතු විය යුතුයි. එහෙම එකතුනේ නැත්නම් විසාක රාජ්‍ය කරා ගියේ නැත්නම්, නිෂ්පාදන ආර්ථික කරා ගියේ නැත්නම්, අපනයන ආර්ථිකයක් කරා ගියේ නැත්නම් අපි විනාශනක වලක් ගන්න බෑ. දීර්ඝ කාලීන සිදුවුණු මේ ක්‍රියාවලිය අවසානයේ ඒක තමයි. ඒක නිසා අපේ ක්‍රමය වෙනස් කරලා අපි අලුත් ගමනක් නිවැරදිව යන්න සියලු දෙනාට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුති.
ස්තුති. ගරු සුදිත් සංජය පෙරේරා මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
හොඳයි. මුලාසන රුටකරු මන්ත්‍රීතුමනි, එකතු කළ අගයේ මත බද් සංශෝධන වලට සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාව සැලසීම ගැන මම මේ අවස්ථාවේ ඉතාම සතුටටපත් වෙනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රටක් පවත්වා ගන්න, ඒ වගේම රටේ ආර්ථිකය, ඒ වගේම රටේ සංවර්ධන කටයුතු කරන්න අනිවාර්යයෙන්ම රටක බදුවාදයම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම 2016 වසරේදී අපි දන්නවා අපේ ආණ්ඩුව තියෙන කාලෙදී මේකේ වැදගත්කම ගැන අපි හොඳට අවබෝධ කරගත්තා. ඒ වගේම එදාම හිතන් 107ක් වෙලා තිබුණු රජයේ බදු ආදායම 110ක් එහෙම නැත්නම් 112 දක්වා වැඩි කරලා ඒ අවස්ථාන කුල සංවර්ධනයටත් ඒ වගේම ආර්ථිකයේ දායක සංවර්ධනය කරන්නටත් විශාල දායකත්වයක් අපේ බදු ආදායම් තුලින් අපි ලබා දුන්නයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඊට අමතරව අපි දන්නවා ඊට පස්සේ තමුන්නාස්සලා බලයට පත් වුණාට පස්සේ 2019 දී මේ බදු සාන සියල්ලම එහෙම නැත්නම් මේ බදු කපා හැරිබේ වැඩ පිළිවෙලකට ගියා. ඒ තුලින් අපි දන්නවා සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම බිලියන 600ක විතර මුදලක් ඒ බදු ආදායම් කපා හැරීම තුලදී අපේ රටට අහිමුණයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ හේතුව නිසා තමයි අද මං හිතන්නේ අපි මුහුණ දෙන මේ ආර්ථික අර්බුද වලටත්, ඒ වගේම අපේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නයටත්, ඒ වගේම අපේ අනිකුත් සංවර්ධන කටයුත්තත්, ඒ වගේම අපේ උද්දාමනයේ වැඩි වෙන්නත් මූලික වශයෙන් හේතු කාරණා වෙච්ච කාරණාව තමයි මේ බදු කපා හැරීම කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් අපි දන්නා විශේෂයෙන්ම මේ බදු ආදායම් ලබා ගැනීම සම්බන්ධවත් පහුගිය අවුරුදු 4ක කාල සීමාව තුළදී, 2ක කාල සීමාව තුළදී මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ප්‍රමාද වෙලා තමයි දැන් මේ වැඩ බද්දත් 100%කින් පමණ වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේ අර්බුදයට මං හිතන්නේ නොයෙකුත් ආකාරයේ විසඳුම් ගැන කතා කරනවා. ඒ වගේම අපි දැක්ක ඊයේ පෙරේදා සර්වපාක්ෂික සමුළුවක් පවත්වලත් මේ කටයුත්තට විසඳුම් ගේන්න, එහෙම නැත්නම් මේ රටේ ආර්ථික ප්‍රශ්න වලට මේ බඩු මිල සම්බන්ධවත්, ඒ වගේම අනිකුත් බලශක්ති සම්බන්ධවත් සාකච්ඡා කරලා විදේශ විනිමය සම්බන්ධවත් මේවට ගැටළු විසඳන්න හොයන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ ආණ්ඩුව පැත්තේ යෝජනා වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දකින අනික් කාරණාව තමයි අපිට ගිය අවුරුද්දේ නම් අහන්න දක්වන ලැබිච්ච කාරණාව තමයි මේ අර්බුදයේ තියෙන අවස්ථාවේදී, ඒ වගේම උද්දමනයේ සම්බන්ධව, ඒ වගේම අපේ අනිකුත් ඉන්ධන බලශක්ති සම්බන්ධවත් තියෙන අර්බුද වලට විසඳුම් අපි ඉදිරි මාස කිහිපෙදී ලබා දෙනවා කියන එක තමයි හැම අවස්ථාවෙදී ප්‍රකාශ වුනේ. අද මං හිතන්නේ මේ විවාදයට පත් සම්බන්ධ වෙච්ච මන්ත්‍රීතුමනිලා ප්‍රකාශ කරේ මොකද්ද? අපි මේ ලබන මාසේ, එහෙම නැත්නම් මේ සිංහල අවුරුද්ද වෙනකොට මේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියන එක තමයි මේ ගොඩක් වෙලාට අදහස් දැක්වේ. ඉතින් මම කියන්න ඕනේ මට නම් පේන තෙක් කවණෙක මේ සම්බන්ධව විසඳුමක් තියෙනවා කියලා පේන්නේ නැහැ. අපි දන්නවා ගරු සභාපතිතුමනි, විශේෂයෙන් මේ මාසය තුලම, පහුගිය මාසය තුලම අපි දන්නවා අපේ රටේ ජනතාවට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට, එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයේ දුක් වේදනා වලට ලක් වෙන්න සිද්ධ වෙලා තිබුණා. අපි දකින්න අදටත් අපි දකින්නේ විශේෂයෙන්ම Tamanට අවශ්‍ය කළ ඩීසල් ටික ලබා ගන්න, පෙට්‍රල් ටික ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ ජනතාවගේ වටිනා කාලය අපි දන්නවා විශේෂයෙන්ම මේ පෝලිං වලට පහුගිය මාසේ පුරාම, ඒ වගේම අදටත් මං හිතන්නේ අපේ ජනතාවට මේ පීඩාකාරී සිදුවීම් වලට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රටේ අපි දන්නවා මේ උද්දමනයත් එක්ක විශේෂයෙන්ම අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගණන් ඉතාමත් ඉහළ ගිහිලා තියෙනවා. මං හිතන්නේ සමහර භාණ්ඩ වල මිල ගණන් තුන් ගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා කියන එක අපි කාටවත් රහසක් නෙමෙයි. ඒ තත්ත්වය තුළ අපි දන්නවා අපේ ජනතාව දැඩි පීඩනයකට ලක් වෙලා තියෙන අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ තමුන්නාස්සලගේ මේ වැඩපිළිවෙළ නිසා විශේෂයෙන්ම ගෑස් ටැංකිය ගෙදර ගෙනහිල්ලා තියාගන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒකට හේතු වෙලා තිබුණේ තමුන්නාස්සලා මුලදී මේ ගෑස් බිල තුන් ගුණකින් වැඩි කරලා, ඒ වගේම ඒකේ ප්‍රවිතියත් අඩු කරන්න සිද්ධ වෙච්ච නිසා තමයි මේ ගෑස් ටැංකිය අනාරක්ෂිත භාවයට පත් උනේ. අද මේ තමුන්නාස්සලා දන්නවා විශේෂයෙන්ම අද ගෑස් ටැංකියක් හොයාගන්න අපේ ජනතාව නොයෙකුත් ආකාර දුෂ්කරතා වලට මුහුණ පාලා තියෙනවා. අද ඉන්ධන පෝලිමටත් එහා ගිය ගෑස් පෝලිමක් අද තියෙනවා. අදටත් ගෑස් ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ රටක වගකීම, විශේෂයෙන්ම ආණ්ඩුවක වගකීම ජනාධිපත්‍ය වලට මම හිතන්නේ අවශ්‍ය කරන බලතල සියල්ලම ලබා දීලා තියෙනවා. කොයිම ජනාධිපති කෙනෙකුටත්
විනාඩි 2යි ගරු මන්ත්‍රී ඔබතුමාට
දෙන්නේ හරහත් අවශ්‍ය කරන බලතල ටික ලබා දුන්නා. නමුත් මේසා විශාල බලතල ප්‍රමාණයක් ලබා දීලා වුණත් මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට, මේ රටේ ජනතාව දුක් විඳිනේවට, මේ රටේ උද්දමනයට විසඳුමක් ලබා දීමට මේ ආණ්ඩුවට අද හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම මේ අවසාන වශයෙන් මට කාල වේලාව නැහැ තව කරුණු කාරණා පැහැදිලි කරන්න. තව එක කාරණාවක් තියෙනවා. දැන් මේ අපි අෆ්ගාන්ස්තාන කතා කරනවා ගරු සභාපති විදේශ විනිමය ගැන. විදේශ විනිමය ලබා ගන්න ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් තමයි දැනට අපේ තේ අපනයනේ. ඒ විතරක් නෙමෙයි සංචාරක කර්මාන්තය. දැන් තේ අපනේ ගත්තොත් එහෙම සභාපතිතුමනි, අද මේ ඉන්ධන අර්බුදය, මේ ඩීසල් අර්බුදය, ඒ වගේම අනිකුත් තේවල් තියෙන ප්‍රශ්නේ විදුලිය කප්පාදුව බරපතල ලෙස මුල පාර දීලා තියෙනවා. විශේෂයෙන්ම තේ කර්මාන්ත ශාලා හිමියෝ කීප දෙනෙක් ඊයේ දවසේ මට කතා කරුවා ඒ අය කිව්වේ මේ විදුලිය කප්පාදු නිසා කර්මාන්ත ශාලා ටික පවත්වාගෙන යන්න බෑ ඒ වගේම ඉන්ධන හිඟකම නිසා තමන්ට අවශ්‍ය කරන ඉන්ධන ටික එමෙන්නත් දළු ටික ප්‍රහාණය කරගන්න අද කර්මාන්ත ශාලාවට හැකියාවක් ලැබිලා නැහැ ඉතින් මේ තුල අපි දන්නවා තේ නිෂ්පාදනයත් අද ඇනහිටලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි දැක්ක ඉදිරිවෙරද ජනමාධ්‍ය වලින් කර සභාපතිතුමනි අපේ සංචාරකයෝ විඳින දුක සමහරක් වලට තමුන්ට සංචාරය කරන්න ආවම හෝටලේට වෙලා ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හෝටලේට වෙලා හිටියත් ඉන්දර මේ විදුලිය කප්පාදු නිසා අද හෝටල් හිමියන් අත්අසරණ පත්‍රපත් වෙලා ඉන්නවා මේ අයට ආහාර පාන ටික ලබා දෙන්න ගෑස්ින්ගේ හෝටල් වලට බලපාලා තියෙනවා ඒ නිසා ආහාර පාන ටික නිෂ්පාදනය හදලා දෙන්න පුළුවන් කමක් නැහැ අපේ සංචාරකින්ට අපි දැක්ක ඊයේ පෙරේද ඉන්දර පිටොන්වල සංචාරකයෝ කතා කරපු දේවල් ඉතින් මේවා ජාත්‍යන්තරයට යනකොට නැවත වරක් සංචාරකයෝ මේ රටට එයිද කියන එක තමයි ගරු සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නේ ඉතින් මම ඉල්ලා හිටින්නේ මොනතරම් කතා කෙරුවත් මෙතන ඇවිල්ලා නෝ දේවල් කිව්වා වුණත් අපිට මේවට විසඳුම් දෙන්න නැතුව කවදාකවත් මේ විදේශ විනිමය ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක මම මතක් කරන්න ඕනේ. ඉතින් අපි කියන්නේ විශේෂයෙන් මාණ්ඩුවට ගුවක් කරලා අපි දන්න මාධ්‍යලාට ඉස්සරහට ඇවිල්ලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කතා කරනකොට නොයෙකුත් ආකාරي වාසිපත් දොඩනවා. ආයි මෙහෙම කරනවා අපි මෙහෙම කරනවා අපේ කාලේ
මෙහෙම කාලේ අවසානය කරවන්තුමා කෙටියෙන් අවසාන කරන්න.
ආකාරي කතන්දර විතරයි කියන්නේ. නමුත් අපි ඉල්ල හිටින්න කැමතියි අපේ ජනාධිපතිතුමාටත් ඒ වගේම අපි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීතුමන්ලටත් මෙතන ඇවිල්ලා කතා කරුවා කියලා මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒව සම්බන්ධ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. අපේ රටේ ජනතාව අන්තාසනන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මේකේ මුදව ගන්න යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි කියලා ප්‍රකාශ කරමින් මාගේ වචන සුවප්පිය අවසන් කරනවා.
වණ්ඩබල් ඩීබි චානක you have 15 minutes.
කර සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද අපේ රට වගේම අද ලෝකේම ජීවත් වෙන්නේ වෙනද ජීවත් වෙච්ච සාමාන්‍ය තත්ත්වේ නෙමෙයි. අද ලෝකේම ආර්ථිකය ගත්තත් අපේ ලංකාවේ ආර්ථිකය ගත්තත් අද අපි සාමාන්‍ය තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි දන්නවා එදා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ඒ ජයග්‍රහණය කරත් එකම එදා තිබ්බ තත්ත්වයයි අද තියෙන தත්ත්වයයි අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා තීන්දු ගත්තේ. එදා තීන්දු ගත්තේ යහපාලන ආණ්ඩුව විසින් ආර්ථිකය විනාශ කරලා රටේ ආරක්ෂාව විනාශ කරලා රටේ ව්‍යාපාර ටික කඩාවැට්ටලා තරුණ විරකියාව 128 දක්වා වැඩි කරලා රටේ උද්දමනය වැඩි කරලා රටේ ඩොලර් සංචිත නැති කරලා මුළු රටම වැටිච්ච රටක් නැගිට්ටවන්න ගත්ත තීන්දුව తీරන තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. ඒව තමයි පළමුවෙන්ම එතුමා කරේ. ඉස්සෙල්ලම බැංකුවල තියෙන පොලී අනුපාත අඩු කර ඊට පස්සේ බදු සහන ලබා දුන්නු. එක පැත්තකින් පොලී අඩු කරා අනිත් පැත්තෙන් බදු සහන ලබා දුන්නු. මොකද්ද මේ අරමුණ? අරමුණ තමයි එදා වැටිච්ච ආර්ථිකය එදා වැටිච්ච රට නැවත නැගිට්ටවන්න. අපි දන්නවා ලංකාවේ ආයෝජනය කරන්න නැති වෙන්න ප්‍රධාන කාරණයක් අපේ ශ්‍රී ලාංකේයයට විශාල පොලී අනුපාතයක් බැංකුවෙන් අය කරනවනම් කොහොමද ලෝන් එකක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න? විශාල බද්දක් ගන්නවනම් කොහොමද රටේ ව්‍යාපාර ඇති වෙන්නේ? මේ පිළිබඳව හිතලා තමයි එදා පළමුවෙන්ම තීරණය කරේ වැට් බද්ද 115 ඉඳන් 8 දක්වා අඩු කරා. ඒ වගේම අනිත් පැත්තේ ලංකාවට බත සපයන ලංකාවේ කෘෂිකර්මාන්තය තිබ්බ සම්පූර්ණ බදු ටික අයින් කළා දැම්. ඒ වගේම ධීවර කර්මාන්තය අපේ ප්‍රෝටීන් සපේ ධීවර කර්මාන්තයේ තිබ්බ සම්පූර්ණ බදු අයින් කළා දැම්. ඒ වගේම එදා යහපාලන ආණ්ඩුව වගේ ප්‍රී වයිෆයි පොරොන්දු නොදුන්නා. අපි ඩේටා වලට තිබ්බ ගාස්තු 150ක් සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්. සමහර ලාට පුදුමල්ල කියන්න පුළුවන් අපිට ලැබෙන බදු නැති කරගත්තා කියලා. එක පැත්තෙන් බැලුවම බදු නැති කරගත්තා වගේ බුදුවල්ල පේනව ඇති. හැබැයි මේ බදු නැති කරගත්තේ ඇයි? මේකට හේතුව තමයි අපිට ඕන වුණා එදා තිබුණට වැඩිය ශ්‍රී ලාංකිකයන් එළියට ඇවිල්ලා ආයෝජනය කරා. ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ව්‍යාපාර පටන් ගත්තා. අපේ රටේ ජනතාව තව තවත් ඉස්සරහට එන්න ඒකට තමයි අපි මේ බදුසාන ලබා දුන්නේ. හැබැයි අවාසනාවකට අපිට මාස 3යි රට යන්න උනේ. මාස 3ක් යනකොටම ලෝකෙටම අර්බුදයක් වෙච්ච. කොරෝනා වලට අපිට මුහුණ දෙන්න උනා. අපේ රට වහන්න උනා. පොලිය අඩු කරාට බදු අඩු කරාට ජනතාවට අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න උනේ නේ. මුළු රටම වහන්න උනා. ඒ වෙනුවට මොකද්ද උනේ? අපේ තියෙන රටේ තියෙන සාමාන්‍ය කර්මාන්ත ටිකවත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් තිබුණා. අපිට කීපවතාවක් අපේ රට වහන්න වුණා. හැබැයි අපි හැමදාම ආණ්ඩු ඒ වගේම ජනාධිපතිතුමා අගමැතිවරු පාවිච්චි කරපු දේවල්. ඒ මූල්‍ය ඒ මුදල් මේ ආණ්ඩුව පාවිච්චි කරේ නැහැ. අපි දන්නවා යහපාලන ආණ්ඩුව කාලේ අපේ පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු. එදා අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා සති දෙකක් යනකොට පර්මිට් එකක් ලබා දුන්නා. හැබැයි මේ ආණ්ඩුව කිසිම මන්ත්‍රීවරයෙකුට පර්මිට් ලබා දීලා නැහැ. කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනද තිබ්බේ වරප්‍රසාද මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ. අපි දන්නවා යහපාලන ආණ්ඩුව 2019 විතර කෝටි 500ක වාහන ගෙනෙල්ලා තියෙනවා. කෝටි 500ක V8 ගෙනෙල්ලා තියෙනවා. ප්‍රාඩෝ ගෙනෙල්ලා තියෙනවා. එක එක පන්නේ වාහන ගෙනෙල්ලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව එක වාහනයක් ගෙනාවද? ජනාධිපතිතුමාට ගෙනාවෙත් නේ, අගමැතිතුමාට ගෙනාවෙත් නේ, ඇමතිවරුන්ට ගෙනාවෙත් නේ, මන්ත්‍රීවරුන්ට ගෙනාවෙත් නේ, රජයේ සේවකයන්ට ගෙනාවෙත් නේ. කිසිම කෙනෙකුට ඒ පර්මිට් කිසිම දෙයක් ලබා දුන්නේ නේ. එහෙම තමයි රටේ නායකයෝ ආදර්ශයක් උනේ රට. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයට අනුභක්තව තිබුණ වාහන 800ක් කලින් ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු ගමන් කරේ මේ වාහන ටික අයින් කළා. රටේ තියෙන රාජ්‍ය ආයතන වලට, පළාත් සභා වලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට, රටේම තියෙන රාජ්‍ය ආයතන වලට මේ වාහන ටික ලබා දු. එහෙම ලබා දීලා තමයි රටට ගේන වාහන ටික නැවැත්තුවේ. මේ වගේ වෙනද වගේ නෙවෙයි ආණ්ඩුව පටිතද කරගත්. වෙනද උනේ ජනතාවට පටිතද ගන්න කියන ගමන්ම ආණ්ඩුව ඕන ඕන විදියට පටි බුරුල් කරගත්ත කමයක් තිබුණා. හැබැයි මේ ආණ්ඩුව වරප්‍රසාද වලට යටුන්නේ නැහැ. අනිසි වරප්‍රසාද ලබා ගත්තේත් නැහැ. ඒක තමයි ජනතාවට කියලා දීපු පාඩු. අපිට මතකයි ඉතිහාසයේ ගෙවල් 25 හදනකොට, ගෙවල් 25 ණය දීලා හදනකොට ඒ ණය දුන්නට වැඩිය වියදම් කළ උත්සව තිබ්බ කාලයක් තිබුණේ. නිවාස අමාත්‍යංශය විතර කෝටි 100ක් පෝස්ටර් ගහන්න, කටවුට් ගහන්න, උත්සව තියන්න මුදල් වියදම් කරපු කාලයක් තියෙනවා. අදේ යුගයේ අවසන් කළා තියෙනවා. අද බොරු වියදම් අහිමි නැති කරගලා තියෙනවා. රටේ සංවර්ධන ඉස්සරහට ගියාට, ගෙවල් නොමිලේ හදලා දුන්නට කවදාවත් බොරු උත්සව නවත්වීම ඒ ක්‍රමවේදය අද අපි නැති කරලා තියෙනවා. අද අපි දන්නා ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අද අපි සමාව ගන්න ඕන. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ වැරද්දක් නොවුණා. මේ වෙලාවේ මේ ජනතාව මුහුණ දෙන ගැටළු වලට, තෙල් පෝලිං වලට, ගෑස් පෝලිං වලට, මේ හැම දෙයකටම විදුලිය ගත්තා. අපේ වැරද්දක් නොවුණා. අපි ඒකට සමාව ගත යුතුයි. අපි ඒ දේ කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අර්බුදය නිර්මාණය වෙන්න ප්‍රධාන කාරණා කීපයක් තිබුණා. ඒක තමයි දැනුත් මං කෝප් එකේ ඉඳලා 2015න් පස්සේ එක බලාගාරයක් මේ ලංකාව තුල හැදෙන්නේ. අපිට ඕන තරම් සූර ශක්තිය පාවිච්චි කරලා අපිට සෝලා හදන්න තිබුණා. වින් ශක්තිය පාවිච්චි කරලා සුළං බලය පාවිච්චි කළ බලාගාර හදන්න පුළුවන්කම තිබුණා. ඒවා හයිඩ්‍රෝපව හදන්න තිබුණා. මේ හැමදේම තියෙද්දි පනත් වෙනස් කර කර, නීති වෙනස් කර කර මොකද්ද කරේ? 2015 ඉඳන් කිසිම බලාගාරයක් හැදුවේ නැහැ. ඒ වෙනුවට කරේ ඩීසල් මාෆියාවට, එහෙම නැත්නම් ඉමර්ජන්සි පවර්ස් ගෙනෙලා යුනිට් එක රුපියල් 18ට 20ට උපරිමේ 28ට ගන්න පුළුවන් එක රුපියල් 60ට ගන්න බලාගාර හැදුවේ නැහැ. ඒවත් ප්‍රතිඵල තමයි අද දකින්න තියෙන්නේ. අද අපි දන්න එක පැත්තකින් වැස්ස නැතුව පැත් සමහර බලාගාර ටිකක් නැති වෙලා තියෙනවා. තෙල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ වැස්ස සම්පූර්ණයෙන් ලැබුණා. මේ තෙල් ටික සම්පූර්ණයෙන් ලැබුණා. 100%ක් විදුලිය ලබා ගන්න පුළුවන් විදියට ලංකාවේ බලාගාර හදලා නැහැ. මොකද අපි දන්නවා සෑම අවුරුද්දකම ඉල්ලුම වැඩි වෙනවා. මේ ඉල්ලුම වැඩි වෙනකොට මොන ආණ්ඩුව රටේ තිබුණා? ඒ ආණ්ඩුවේ වගකීමක් තියෙන අලුතෙන් බලාගාර හදන්න. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා නොරොච්චෝලේ බලාගාරේ හදලා මෙගාවොට් 1000ක් එකතු කරයින් පස්සේ එක මෙගාවොට් එකක් මේ ධාරිතාවට එකතු කරන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. අද ඒවයි ප්‍රතිඵල අද අපිට දකින්න ලැබෙනවා. හැබැයි අපි මේ වෙද්දි එක පැත්තේ සූර්ය ශක්තිය පාවිච්චි කරලා වින්පාලේ පාවිච්චි කරලා මේ සියලුම හයිඩ්‍රෝ මේව පාවිච්චි කරලා ඉදිරි අනාගතයට අවශ්‍ය අවුරුදු ගානකට අවශ්‍ය විදුලි බලාගාර හදන්න අපි ආරම්භ කළා තියෙනවා. සාම්පූර් වල පටන්ගෙන තියෙනවා. මන්නාරමේ මේ වෙද්දි ෆීසිබිලිටි පටන්ගෙන තියෙනවා. මේ වගේ රටට අවශ්‍ය බලශක්තිය 70%ක් එදා සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තියට අනුකූලව ඒ හැදීමේ ක්‍රමවේදය අපි ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ලංකාව කියන්නේ අපනයනයට වැඩිය ආනයනය කරන රට. අපි ඩොලර් බිලියන 11 පිටරට යවනකොට අපි ඩොලර් බිලියන 22ක් ලංකාවට ආනයනය කරනවා. අපි දන්න හැම කෙනාගේ මතේ තියෙන ඔරලෝසුවේ ඉඳන් තමන් ඉන්න ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳන් අතේ තියෙන ෆෝන් එකේ ඉඳන් හැමදේ දාන් ඉන්න සපත්තු දෙකේ ඉඳන් මේ හැමදේම අපි පිටරටකින් ගේන. සමහර විට හිතන්න පුළුවන් නෑ අපේ ලංකාවේ ගාමන්ට්ස් වල තමයි අපි මේ මැහුවේ. එහෙම මැව්වත් එකේ මැටීරියල් එක හරි අපි ගෙල්ල තියෙන පිටරටි. හැමදේම ඉන්න අපේ රටේ පිටරටි. එතකොට බිලියන 20ක් අපි ආනයනය කරනකොට බිලියන 10ක් අපනයනය කරනකොට අපිට මේක අතර ගැප් එකක් ඇති වෙනවා. ඩොලර් බිලියන 10ක ගැප් එකක් ඇති වෙනවා. මොකද මේකට වෙන්නේ? ඒක අපි එක්ක සංචාර කර්මාන්තයෙන් හොයා ගන්න ඕන. එහෙම නැත්නම් විදේශ ශ්‍රමිකයන්ගෙන් හොයා ගන්න. ඒක තමයි හැමදාම ඉතිහාසයේ ඉඳන් ආපු ක්‍රමවේදය. හැබැයි සේවා වලින් විතරක් සංචාර කර්මාන්තයෙන් විතරක් අපි 124ක් අපි ඩොලර් ආදායම හොයාගත්තා. හැබැයි ඩොලර් ආදායම බිඳුව වෙනකොට කොරෝනා තත්ත්වෙත් එක මොකද වෙන්නේ? අර ගැප් එක ඩොලර් බිලියන 10 අපිට හොයා ගන්න බැරි වෙනවා. මේ 10 ඇතුලේ තමයි හැම අවුරුද්දේම තෙල් ගේන්න යන ඩොලර් බිලියන 3.5 තියෙන්නේ. ඒ වගේම ගෑස් ටික ගේන 3.5 තියෙන්නේ. ගෑස් ටික ගේන්න අවශ්‍ය ඩොලර් ටික තියෙන්නේ. අපි දන්නවා. හැබැයි මේවට මේ කෙටි කාලීන ප්‍රශ්න වලට දිගු කාලීන විසඳුම් මේ ආණ්ඩුව විසින් හොයනවා. අපි දන්නවා ලංකාව ඉතිහාසයේ ඉඳන් ලංකාව තියෙන්නේ අපේ තියෙන අපනයන කලාප 14යි. ලංකාවේ වැඩිම අපනයනයන් කරන්නේ මේ අපනයන කලාප 14. කටුනායක තියෙනවා. හම්බන්තොට බිරිජ්ජවිල තියෙනවා. බියගම තියෙනවා. කුරුණෑගල තියෙනවා. අනිත් පැත්තෙන් නුවර තියෙනවා. හැබැයි ඔක්කොම තියෙන්නේ 14. මේ 14න් තමයි අපි වැඩිම විදේශ විනිමයක් අපි අරගෙන එන්නේ. හැබැයි මේ සැරේ අපි මේ අවුරුද්ද තුල විතරක් අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ඇතුලේ මෙවැනි කලාප 11ක් හදන්න. මේ කලාප 11 හැදුවම විශේෂත්වය තමයි එක පැත්තකින් මේවෙන් බලනවා ආනයනය අඩු කරන්න. ලංකාවට ආනයනය කරන දේවල් ලංකාව ඇතුලේම හදන්න. ඒ වගේම අපේ තියෙන දේශීය නිෂ්පාදන අපනයනය කරන්න පුළුවන් ඒ ක්‍රමයේදී අපි මේ තුල නිර්මාණය කරනවා. විශේෂයෙන් අපි දකිනවා අපි හැමදාම කිව්වේ රට වටේම මුහුද තියෙනවා. හැබැයි සෙමන් ටික ගේන්නේ පිටරටින් කියලා. හැබැයි අද වෙද්දි
මේ ලංකාවට අවශ්‍ය දෙකක් තිබෙනවා.
ලංකාවට අවශ්‍ය සෙමන් ටික අද අපේ රටේ කාංචන විජේසේකර මැතිතුමාල මැදිහත් වෙලා ලංකාවට ගේන මේ සෙමන් ටික දැන් අපි ලංකාවේ හදනවා. හැබැයි සෙමන් විතරක් නෙමෙයි. එදා හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච කහ ටික, ඒ වගේම අපනයනය තහනම් කරපු මේ 19 අද අපි ලංකාව තුල 100%ක් නිෂ්පාදනය ගන්න පටන් ගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ අපනයන කලාප තුල අපි පොල් ගෙඩියේ ඉඳන් තුන පහ ටිකේ ඉඳන් මේ සියලුම දේවල් වලට අගේ එකතු කරලා පිටරට යවන්න. වෙනද මේව කෙලින්ම යව්වේ පිටරට. ඒ වෙනුවට අගේ එකතු කරලා යවන්න. සී ෆුඩ් වලට වෙනම කලාප හදනවා. පොල් වලට වෙනම කලාප හදනවා, ඉලෙක්ට්‍රොනික්ස් වලට වෙනම කලාප හදනවා, IT වලට වෙනම කලාප හදනවා, යකඩ වලට වෙනම කලාප, මෙහෙම කලාප හදලා ලංකාවේ අපනයනය අවුරුදු දෙකක් ඇතුළත දෙගුණයක් කරගන්න අවශ්‍ය කටයුතු අපි මේව කරගෙන යනවා. ඒ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අමාරු කාලයක් යන්නේ. මේ අමාරු කාලේ ගියාට මේ කෙටි කාලීන ප්‍රශ්නවලට ලංකාවේ තියෙන ඩොලර් ප්‍රශ්නෙට අපි දිගු කාලීන විසඳුම් මේ ආණ්ඩුවෙන් ලබා දෙනවා. ඒවට අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන ප්‍රශ්න විසඳගෙන අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච සංවර්ධනය අපේ රටට ලබා දෙන්න. බොහොම
ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම වෙනුවෙන්. විශේෂම අපේ රාජ්‍ය ඇමතිතුමා කතාවෙන් පස්සේ කතා කරන ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඊයර ලිඳලංග සංගමයේ වගේම තමයි. ඊයේ තිබුණේ නෑ සතර පාක්ෂික හමුවක්. ඔයාලා කියන්නේ ගරු නොසනේ මන්ත්‍රීතුමනි, ලිඳලංග සංගමයේ අපේ ගම්වල ඔය සොපි අක්කයි, සුමනාවතී අක්කයි තමන්ගේ අතේ වැරද්ද තියාගෙන අරුන්ට චෝදනා කරනවා. ඔකට කියන්නේ ලිඳලංග සංගමයේ. රණේ ක්‍රමසිංහ මහත්තයා තව පොඩ්ඩෙන් කියවලා පටල ගන්නවා. මහා බැංකුව අධිපතිතුමා ඇමතිතුමා දැන් කිව්වේ පොලියට, මහා පොලියට අරගෙන ඒ ණය ගෙවන්න ඉරවිච්ච නිසා මේ රට බංගලොත් කියන කාර්යය. ඕක තමයි ඊයේ අර ලිඳලංග සංගමයෙන් සාකච්ඡාවට භාජනය වුණේ. නිසා අපි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙල පිළිබඳව මූල්‍ය බලයේ තියෙන පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොකර ඔය ලිඳලංග සංගම් වල කතාබහ කරලා උපදූප කතා කරන එක සමගි ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙල නෙමෙයි මුලසනේ කරමන්ත. නිසා අපි ඔය ලිඳලංගේ සංගම් වල ගිහිල්ලා කේවල පටල ගන්නවට වඩා සාධනීය ලෙස මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙල අපි ජනතාව අතරේ යෝජනා කරමින් පවතින මුලසනේ මන්ත්‍රීතුමනි. ඒ වගේම මේ කාරණයක් ඊයේ එළි වුණා. එහිලාජ පක්ෂ මහත්තයා ගත්ත උදාහරණේ බොහොම අගයි. මරණ තුලක් ඇති මිනිහෙක් පැණිකෑයි. ඇත්තනේ ගරු මන්ත්‍රීතුමා. දැන් කල්පනා කරලා බලන්න. මහා පාරේ පෝලිං වල කී දහක් මැරෙනවද? පැණිකෑවේ නැද්ද? සීනිවංචාවෙන් එතුමා ගත්ත කොමිස්ස ගත්ත ගේතුමා කාපු පැණි නෙමේ කියන්නේ. සම මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි. මේ රටේ ජනතාව මහා පාරේ මියැදිලා මැරිලා ගියත් බැසිල්දාද පක්ෂ, ප්‍රමුඛ රාජපක්ෂ පවුල පැණි කන බව සහතික වෙලා තියෙන අපි නාමල් රාජපක්ෂ මහත්තයා ගන්න ෆන් එක දැන් පේනවනේ මොණු පොත්වල. එක පැත්තෙන් යනවා ජල ක්‍රීඩාවල. දැන් අද ගිහිලා ගුවනෙන් මම දැක්කා මොණු පොතේ තියෙන මොනසරේ මන්ත්‍රීතුමනි පැරෂුට් සංදර්ශනයක් කරනවා. එතුමා ක්‍රීඩා යමති නිසා ඒවා කරනවා කියන කාරණේ කියනවා. රටේ ජනතාවට තුන් වේල කන්න බැරි වෙන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ලොකු අයියාගේ පුතා මං අහනවා චානක ඇමතිතුමනි, හිතක් පපුවක් තියෙනවද නාමල් රාජපක්ෂ මහත්තයාට ඕම සතුටක් ගන්න පුළුවන් වැඩ පුළුවන් මේ රටේ ජනතාව මහපාර කන්න නැතුව මැරෙන වෙලාව? එසේ හරි නම කිව්වේ එයාට කියන්න තමයි. නම කිව්වේ එතුමා ආවත් අනිත් දේවල් කියන්න, එතුමාත් කරපු දේවල් කියන්න, එතුමාත් කරගෙන යන දේවල් කියා. බය නැතුව අපි නම කියන්නේ ඒකයි. ෂා අපි අහනවා පළාතේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් හැටියට තමුන්නාන්සේගේ ජනතාව මේ වෙලාවේ මේ මොහොතේ ඔබේ වැරදි, පවුගේ වැරදි කියලා කියනකොට ආසෙන් ගිලා පයින්කොට මොන වගේ දුකක් වේදනාවක් දැනනද මොනසුනේ මන්ත්‍රීතුමෝ? ෂා බැසිල් රාජපක්ෂ මහත්තයාලා පැණි කන බව අපි දන්නවා. එයාලා මේ රටේ ජනතාව මහපාරේ ගෑස් එක නැති වෙලා ගෑස් ගන්න ගිහිල්ලා තමන්ගේ දරුවන්ට කන්න දෙන්නලා බිම ඇදලා වැටුණාත් එයාලා සතුරු සාමිච්චියේ තමන් පැණි ලෙව කාලා මේ රටේ ජනතාව මහපාර ඇදලා දාලා යනවා කියන කාරණේ කිව් එක පිළිබඳව මම ඇත්තටම සතුටුයි. තුමා උදාහරණේ හරි. එතුමාට එක ගැළපෙනවා. එතුමාගේ රජයට එක ගැළපෙනවා. එතුමාගේ ඇමති කමර එක ගැළපෙනවා කරු මොනතරේ මන්ත්‍රීතුමනි. ෂා මේ වගේ රටේ ජනතාව තුම්බිය ඇවිල්ලා මහා බයෙන් ඉන්න වෙලාවක එතුමාලා මොන වින්න අය වුණත් කමන්නේ අපි පැණි කනවා කියන කාරණේ කිව් එක අපි එක පැත්තකින් රටේ ජනතාව මේක තේරුම් ගන්න. මොකක්ද ඊයේ කරේ? මේක තමයි 2015 නැතිවෙච්ච රාජපක්ෂවරු ජාතිය ආගම පාවිච්චි කර බලයට ආවා. ඒ සඳහා මාධ්‍ය පාවිච්චි කරා. ඒ සඳහා විවිධ මාධ්‍ය ආයතන උදව් කරා. එරා නැවත මේ රට විනාශ කරපු රාජපක්ෂවරු බලයට ආවා.
මේරටේ ජනතාව නැවත අන්ධ කරලා මේරටේ ජනතාව මහමගට ඇදලා දාපු ඒ කඳවුරෝලන් Taman රැක ගැනීම වෙනුවෙන් නිර්මාණය කිරීම සඳහා ඒ දේශපාලන නාටකම සර්වප්‍රාක්ෂික හමුරුවව නිර්මාණය කරා සර්වප්‍රාක්ෂික හමුරුව නිර්මාණය කරා අපි දන්නවා නේ එයාලගේ වැඩ අපි තමුන්නාස්ලා වගේ පෞගේ යහපාල ආණ්ඩුවේ පසුබල ඉඳලා හොරු අල්ලන්න කිව්වා චානක ඇමතිතුමා මහා බැංකු කඩපු හොරුන්ට දඬුවම් දෙන්න කියලා අපි අදත් කියනවා හැබැයි ඒ දඬුවම් දුන්නේ නැත්තේ ඒ දඬුවම් ලදන් ලැබෙන්නේ නැත්තේ ඇයි මේ දේශපාලන දීගේ ඩීල් නිසා කරු මොනසේ මන්ත්‍රීතුමනි නිසා මේ රටේ ආර්ථිකය හදන්න ඕනි නම් ඩීල් නැති හොරකම් නැති හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් ආණ්ඩුව නිර්මාණය කරන නිසා සජිත් ප්‍රේමදාස
නායකතුමා
ගේ කඳවුරේ ඉන්න සරත් පොන්සේකා මැතිතුමාලා හරහා යහපාලනේ හොරා ගාපු මේ රටේ ඉතිහාසයේ හොරා ගාපු හැම පාලකර දඬුවම් දෙන යුගයේ හදලා මේ රට හදන්න පුළුවන් ආණ්ඩුව සමග ජන බලය එකතු කරලා අපි හදනවා කියන කාරණේ මතක් කරමින් වේලාව දීමින් නැවත ස්තුති කරමින් ආනිනවා බොහොම ස්තුති
Thank you Honorable Udayana Kumara You have 7 minutes.
Okay.
Honorable Udaya Kumara, you have 7 minutes.
Sabeki Talamitangum, Garu Rupina Ravale, Nadi Purladara, Kadimana Purladara, Nedikari Talapatula De, Purukan in Vilay, Vani Todumalaku Yandula De. வாழ்க்கை செலவு எட்டாத உயரத்துக்கு சென்றுள்ளது மக்களின் வாழ்வாதாரம் கடுமையாக பாதிக்கப்பட்டுள்ளது இந்த நிலையிலே இந்த நாடு எதிர்கொண்டுள்ள பிரச்சனைகளுக்கு மத்தியில் அன்றாட மக்கள் படும் துன்பங்களுக்கு துன்பப்படும் மக்களை மீட்டெடுப்பதற்காக நாங்கள் அனைவரும் அனைத்து சக்திகளும் ஒன்று திரளன வேண்டும் என்று இந்த சபையிலே முதலில் நான் வேண்டுகோள் விடுக்க விரும்புகிறேன் குறிப்பாக நாட்டில் அத்தியாவசிய பொருட்களுக்கு வரிசையில் நின்று உயிர்கள் பலியாவதை பாராளுமன்ற மக்கள் பிரதிநிதிகள் என்ற வகையிலே நாங்கள் ஒருபோதும் ஏற்றுக்கொள்ள முடியாது இந்த நிலையிலே வரிசையில் நின்று உயிரிழந்தவர்களுக்கு இந்த சபையிலே எனது ஆழ்ந்த அனுதாபங்களை நான் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன் குறிப்பாக இந்த மரண செய்தியை கேட்கும் போது ஆட்சியில் இருக்கும் அரசாங்கம் வெட்கி தலை குனிய வேண்டும் ஏனென்றால் இலங்கை வரலாற்றிலே 1953 பிறகு இவையான ஒரு மோசமான நிலைமையை தற்போதுதான் இந்த நாடு எதிர்கொண்டுள்ளது அது மட்டுமல்லாமல் இவையான ஒரு நிலைமை கடந்த காலங்களிலே குறிப்பாக ஆசியாவில் எந்த நாடும் இவ்வாறு ஒரு நிலைமை எதிர்கொண்டது இல்லை என்று தான் கூற வேண்டும் குறிப்பாக நாட்டின் அத்தியாவசிய தேவைகளின் உணவுக்காக வரிசையில் நின்று உயிரை மாய்த்துக் கொள்ளும் அளவிற்கு இந்த நாட்டின் நிலைமை மிகவும் அதல பாதாளத்துக்கு சென்று கொண்டிருக்கிறது என்று கூற வேண்டும் குறிப்பாக அத்தியாவசிய சேவைகளின் முக்கியத்துவத்தை கருத்தில் கொண்டு அவசர நிலை பிரகடனப்படுத்தி மக்களை மீட்க உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த சபையிலே நான் கோரிக்கையாக முன்வைக்க விரும்புகிறேன் குறிப்பாக நாடு தற்போது எதிர்நோக்கி இருக்கும் முக்கியமான பிரச்சனைகள் முக்கிய காரணம் அரசாங்கத்தின் கொள்கை இன்மை மற்றும் நிர்வாக திறமை இன்மை முக்கியமான காரணமாக கருதப்படுகிறது குறிப்பாக சர்வதேச நாணய நிதியம் இலங்கை பொதுக்கடன் அதிகரிப்பு அந்நிய செலவாணி கையிருப்பு வீழ்ச்சி எதிர்வரும் நிதி தேவை போன்றவற்றில் மிகவும் பின்தங்கியிருப்பதாகவும் அத்துடன் பணம் அச்சிடுவதை உடனடியாக நிறுத்த வேண்டும் என்று கோரிக்கை முன்வைத்திருந்தது இந்த நிலையிலே இந்த அரசாங்கம் கடந்த வாரம் நீண்ட இழுபறிக்கு பிறகு காலதாமதமாக சர்வதேச நாணய நிதியத்தை நாடி சென்றது அப்பொழுது கூட காலம் கடந்தாவது இந்த அரசாங்கம் சர்வதேச நாணய நிதி சென்றுள்ளது காலம் கடந்தாவது ஞானம் பிறந்திருக்கிறது என்று நாங்கள் நினைத்தோம் ஆனால் வேதாளம் மீண்டும் முருகபுரம் ஏறிய கதையாக இந்த அரசாங்கம் மீண்டும் பணம் அச்சிடுவதையும் மீண்டும் Kadan adavade Sinaviram kadan peruvadhaiyam ullai nokkamaga kondu seyalpattu kondirukkirathu. Yetkanave Sinaviram kadan petrathu nilayil than naangal indha nilaiyil naangal thallappattirukkom. Adu theviyatta kadangalaga irundhum indum adhai seltha mudiyadhu. Adhe mattumillamal poruladhara nibunargal kooda andha kadanin moolamaga perappatta andha abhivruthigalinal endha vidhamana payanam naattukku kidaikkavillai endru thelivaga kooriyirukkargal. Aave meendum arasangam andha செய்து தவறை மீண்டும் செய்து கொண்டிருக்கிறது என்று கூற வேண்டும். குறிப்பாக பிரச்சனைகளுக்கு தீர்வு தேடுவதை விடுத்து சுற்றி சுற்றி மேலும் கடன் பெறுவதிலே அரசாங்கம் ஆர்வமாக இருக்கிறது. அத்தோடு கடனுக்கு மேல் கடன் வாங்குவதோ அல்லது கடனை வாங்கி கடனை செலுத்துவதோ ஒரு தீர்வாக அமையாது. ஏனென்றால் தற்போது நாடு எதிர்கொண்டுள்ள நிலையிலே அரசாங்கம் ஒரு கொள்கையோடு செயல்பட வேண்டும். ஏனென்றால் ஆற்றில் ஒரு காலையும் சேற்றில் ஒரு காலை வைத்து பயணிக்க முடியாது. ஒரு தெளிவான கொள்கையோடு பயணிக்க வேண்டும் என்று கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக தற்போது நாட்டிலே அத்தியாவசிய பொருட்கள் அனைத்துக்குமே பாரிய விலை அதிகரித்துள்ளது. குறிப்பாக அது அரிசி, பருப்பு, மாவு, பால்மா, கேஸ், எரிபொருள் போன்ற அனைத்து பொருட்களும் விலை அதிகரிக்கப்பட்டுள்ளது. அந்த நிலையிலே தற்போது பால்மாவின் விலை 600 ரூபாயில் அதிகரிக்கப்பட்டுள்ளது. அதாவது 1345 ரூபாயில் இருந்தது தற்போது 1945 ரூபாய் அதிகரிக்கப்பட்டுள்ளது. அதாவது 45% அதிகரிப்பு. இதே பால்மா ஒரு சில மாதங்களுக்கு முன்பு 895 ரூபாயில் தான் இருந்தது. அதற்கு பிறகு 150 ரூபாய் அதிகரிக்கப்பட்டு 300 ரூபாய் அதிகரிக்கப்பட்டு தற்போது 600 ரூபாய் அதிகரிக்கப்பட்டிருக்கு. அதாவது பார்க்க வேண்டும் சுமார் 115% அதிகரிப்பு. அதே போலத்தான் தற்போது சமையல் எரிவாயுக்கு பாரிய விலையில் 50% விலை அதிகரிப்பு இருக்குது. 2800 ரூபாய்க்கு இருந்த சமையல் எரிவாயு விலை தற்போது 4200 ரூபாய் அதிகரிக்கப்பட்டிருக்கு. இதே சமையல் எரிவாயு ஆகஸ்ட் மாதத்தில் 1500 ரூபாய்தான் இருந்தது. அதற்கு பிறகு 2500 அதிகரிக்கப்பட்டு தற்போது 4800 இது கூட 185% விலை அதிகரிப்பாகும். ஆகவே அரசாங்கம் இவ்வளவு விலை தான் பயந்து கொண்டு அது மட்டும் இல்லாமல் எரிபொருள் தட்டுப்பாடு தற்போது முடிவில்லாமல் நீண்டு கொண்டே இருக்கிறது. மக்கள் தொடர்ந்து வரிசையில் நிற்க வேண்டிய நிலை காணப்படுகிறது. அது மட்டும் இல்லாமல் வலுசக்தி அமைச்சர் கூறுகிறார் 3 நாட்களுக்கு தேவையான எரிபொருள் மட்டும்தான் கையில் இருப்பதாக. ஆனால் நிதியமைச்சர் கூறுகிறார் 1-2 நாட்களில் இந்த பிரச்சனை தீர்க்கப்படும் என்று. அது எவ்வாறு தீர்க்கப்பட முடியும் என்று நான் கேட்க விரும்புகிறேன். ஏன்னா தொடர்ந்து மக்களை ஏமாற்ற வேண்டும். ஏனென்றால் நமது எரிபொருள் தேவையை நிவர்த்தி செய்வதற்காக ஒரு நாளைக்கு ஒரு கப்பலாவது நாங்கள் பெற்றுக் கொள்ள வேண்டும். ஆனால் இங்கு 3 நாளைக்கு ஒரு கப்பல் கூட வருவதில்லை. வந்தாலும் அது பல நாட்களாக துறைமுகத்திலே தரித்து நிற்கிறது. அதனை செலுத்துவதற்கு டாலர் இல்லை. அதே போலத்தான் சமையல் எரிவாயுக்கும் டாலர் செலுத்த முடியாமல் அதுவும் தேங்கி கிடைக்கிறது. ஆகவே இதுவாகவே இது தொடர்ந்து இந்த தட்டுப்பாடுகள் நீடித்துக் கொண்டே இருக்கிறது. அது மட்டும் இல்லாமல் தற்போது இந்த மின்வெட்டு மக்களை வாட்டி வதைத்துக் கொண்டிருக்கிறது. 1 நாட்களுக்கு 3 மணி நேரம் முதல் 6 மணி நேரம் வரை மின்வெட்டு அமுல்படுத்தப்படுகிறது. அதனால் மக்கள் அதாவது அன்றாட தேவைகளை கூட பூர்த்தி செய்ய முடியாத நிலையில் காணப்படுகிறது. அது மட்டும் இல்லாமல் இன்று மக்கள் காலையில வேலைக்கு செல்லும் போது ஒரு கையிலே கேஸ் சிலிண்டரையும் மறு கையிலே எரிபொருள் கேனையும் தூக்கி கொண்டு தான் வேலைக்கு செல்ல வேண்டிய நிலைக்கு அவர்கள் தள்ளப்பட்டு இருக்கிறார்கள். ஆகவே தொடர்ந்து இந்த அரசாங்கம் அத்துடன் மேலுமே மின் கட்டணம், நீர் கட்டணம் போன்றவை எதிர்வரும் காலங்களிலே அதிகரிக்கக்கூடிய சாத்தியக்கூறுகள் அதிகம் இருப்பதாக கூறப்படுகிறது. ஆகவே அது பல மடங்கு அதிகரிக்கப்படும் போது மேலும் மக்களின் சுமை மேலும் அதிகரிக்கும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் நான் ஏற்கனவே இந்த பாராளுமன்றத்திலே 3 மாதங்களுக்கு முன் நாட்டில் கடதாசி தட்டுப்பாடு ஏற்படும் என்று கூறியிருந்தேன். அவை இந்த தடவை தட்டுப்பாடு ஏற்பட்டு பரீட்சைகள் கூட நடைபெற முடியாத நிலைக்கு நாங்கள் நாட்டு தள்ளப்பட்டு இருக்கிறது. அவை தொடர்ந்து இந்த அரசாங்கம் இந்த நிலையில அரசாங்கம் நேற்று சர்வகட்சி மாநாட்டை கூட்டினார்கள். அதில் என்ன பேசப்பட்டது? அவை நிதியமைச்சர் கூறுகிறார் நான் நிவாரண பட்ஜெட்டை சமர்ப்பித்தாக கூறுகிறார். ஆனால் 1-2 மாதங்களுக்கு முன்பு தான் அவர் வரவு செலவு திட்டத்தை சமர்ப்பித்தார். அதனை செய்யாமல் Okay, I'm finishing up. Just give me a few minutes. Okay, summer peak erikkira. Aave, naan kerkka virumirai. Ivvaraana, idhuvum makkale eemattum oru seyalthittama. Appadi oru nivarana varavu selavu thittathai samarpithaal, adarku nidhi enge irundhu kidaikkum? Meenum panam achida pogireergala? Kadan vaanga pogireergala? Aave, panam achittaal meenum panavikam adhigarikkum. Adhigarikkum pothu porukkal vilai melum adhigarikkum. Aave, idhu panam achiduvado allathu nivarana valangavathu makkalukku valangapada vendum. Aana, idhu tatkaliga nee theervaga irukkakoodathu. Nirandhara theervaga irukka vendum. Aave, sarvadesa naane nidhi செல்வதற்கும் அரசாங்கம் தயங்கிக் கொண்டிருக்கிறது. அதுக்கு என்ன காரணம்? ஏனென்றால் அரசாங்கம் சென்றால் அரசாங்கம் தேவைக்கேற்ப இந்த பணத்தை செலவழிக்க முடியாது என்ற நோக்கத்தோடு தான் செயல்படும். ஏனென்றால் இந்திய அரசாங்கம் நல்லிணக்கத்தின் அடிப்படையில் வழங்கப்பட்ட அந்த நிதியை கூட தமது தேர்தல் தேவைக்காக பயன்படுத்த இருக்கிறதாக நான் தெரிய வந்திருக்கிறோம். ஆகவே இந்திய அரசாங்கம் நல்லிணக்கத்தின் அடிப்படையில் இருந்தது மக்களுக்காக பயன்படுத்துமா நான் கூறிக்கொள்ள விரும்புகிறதோடு மேலும் இந்த நிலையில் நாங்கள் அனைவரும் ஒன்றுபட வேண்டிய அவசியம் இருக்க தவிர இது அரசியல் ரீதியாக நோக்கப்பட கூடாது என்பதையும் நான் இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். நன்றி.
Thank you. Honorable Udayana Kirindikota, you have 10 minutes.
Bohmatma Stuti, Moolasana Aruda, Garu Mantrithumani. Ekathukolla agemata වැඩබද්ද සංශෝධනය සම්බන්ධ ඒ විවාදයේදී කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ මම මේ කතාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතනවා. මීට පූර්වෙන් කතා කර උදේ කුමාර් මන්ත්‍රීතුමා කියපු කතාවක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්න වලට මූලික හේතුව අපිට ප්‍රතිපත්තියක් නැතිකම කියන එක එතුමා පැහැදිලි කරා. මේක තමයි ඇත්ත తత్వය. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අපි කතා කරනවා විතරයි වේදිකා ගානේ ගිහිල්ලා. අපි හැමෝටම බලය ලැබුණාට පස්සේ අපිට මතක නැහැ ජාතික ප්‍රතිපත්තිය කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද එතෙන්ට යන්නේ කියන එක. මේ අවශ්‍යතාවය තමයි යුගයේ අවශ්‍යතාවය කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපිට මේ සර්වපාක්ෂික සමුළුව හරහා රන් ద్వාරයක් විවෘත වෙලා තියෙනවා. හැම පක්ෂයකම නායකයන්ගේ හැම පක්ෂයකම සමාජිකයන්ගේ අදහස් එක තැනකට ගෙනල්ලා රට වැටිලා තියෙන අගාධයෙන් ඉස්සරහට ගැනීම සඳහා අවශ්‍ය යෝජනා සහ විසඳුම් ඉදිරිපත් කරන්න. මේ ස්වර්ණයේ අවස්ථාව ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයාට ඒ වගේම ද්‍රවිඩ ජාතික සංධානයේ මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ හා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට අපි ස්තුතිවන්ත විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තිබ්බ වේදිකා ගානේ ගිහිල්ලා ජනතාව කුලප්පු කරමින් තමන් අත විසඳුම් තියනවා තමන් තමයි මේ සර්ව බලධාරියා මේ විසඳුම් දෙන්න පුළුවන් කියලා ජනතාව මුලා කරමින් තමන්ගේ විසඳුම් සාක්කුවේ හංගගෙන කුහකකමර දේශපාලනය කරන නායකයන්ට ඒකට එන්න බැරි වීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි කනගාටු වෙන්න ඕනේ. මේ தත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට ඡන්දය දුන්න 103ද තමන්ට ඡන්දය දුන්න 155ද අපිට ඡන්දය දුන්න 169ද කියන එක. මේක සමස්ත ලංකාවේ මිලියන 22ක ජනතාවගේ ප්‍රශ්නයක්. එහෙමනම් තමන් අපි දේශපාලනය කරන්නේ මේ මිලියන 22ක් එක්ක මිස අපේ ඡන්ද ගොඩත් එක්ක නෙමෙයි. මේක අපි තේරුම් ගන්නට ඕනේ. මේක තේරුම් නොගන්න තාක්කල් මේ කුහක දේශපාලන මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. අපි එහාට ඇඟිල්ල දික් කරනවා, ඒ පැත්ත අපිට ඇඟිල්ල දික් කරනවා. මේක නැවැත්ුවේ නැත්තම් තව අවුරුදු 76ක් ගියපහම ඒ කාලේ ඉන්න තරුණයෝ අවුරුදු 150කට සාප කරයි. ඒක වළක්වන්න වෙන්නේ නැහැ. මෙතෙන්ට යන්න නම් අපිට මේ රන් ద్వාරයත් එක්ක එකතු වෙලා මේ සර්වපාක්ෂික සමුළුවට යම් නෛතික වගකී නෛතික බලයක් ලබා දීලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පනත් ගෙනලා කටයුතු කරලා ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම සඳහා යා යුතුයි. ආවම වශයෙන් ප්‍රධාන විශේෂ ක්ෂේත්‍රයන් 10ක් සම්බන්ධයෙන්වත් අපිට ජාතික එකගතාවයක් යන්න පුළුවන් නම් අවුරුදු 20ක් එක ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් මං හිතන්නේ ඉදිරිය සුබ වේවි. එහෙම වෙන්නේ නැත්නම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්ති වෙනස් වෙන සංකල්පය තුළ මේ රට ඉස්සරහට යන එකක් නැහැ. ඒක තමයි පරම සත්‍ය මම දකින. ඒ වගේම අපි කතා කරන්නට ඕනේ මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්කම අපේ අහිංසක ජනතාව පක්ෂපාත කුලමල ජාති භේදයකින් තොරව අද පීඩනයට ලක් වෙලා තියෙනවා. ඒ අපි ඒ සම්බන්ධයෙන් රජයක් විදිහට කනගාටු වෙන්නට ඕනේ. ඒ වගේම ඒ තුලින් මන් දැක්ක විශාලම අගතිය තමයි මේ කලුකඩ ව්‍යාපාරය ඉතාම ජනප්‍රිය වෙලා යනවා. මිනිසුන්ගේ දුක තුලින් අසාධාරණ විදිහට මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරය යනවා. ගෙවල් වල පෙට්‍රල් ලීටර් 2300 එකතු කරගෙන මේ ප්‍රශ්නෙන් තමන්ගේ ජීවිත සකස් කරගන්න උත්සාහ කරන ජීවිත ගොඩදා ගන්න උත්සාහ කරන යම්කිසි ව්‍යාපාරිකයෙකු පිටසක් අද අපේ රටේ ඇති වෙලා ඉන්නවා. මං හිතන්නේ මේක නැවැත්වීම සඳහා පාරිභෝගික අමාත්‍යාංශය වගේම අපේ ආරක්ෂක අංශ ගත යුතු පියවර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම සමහර වෙලාවට ජනතාව දකින්නකොට විරෝධතා ව්‍යාපාර තුල හරි ජවයක් එනවා. ඒ ජවය තුල ජනතාවට වැරදි මතවාදයක් දෙනවා. තෙල් දෙන්න පුළුවන් රටවල් තුනක් තියෙනවා කියලා කියන්න පුළුවන් තරම් මේ නායකයෝ පහලට ගිහිලා තියෙනවා නිකන් තෙල් දෙනවා කියලා. ඇයි දෙයිනේ තෙල් ටික දෙන්න පුළුවන් නම් මේ රටට ගෙනල්ලා දෙන්න බැරි? ඒ ඔවුන්ට ඡන්දෙ ගන්න පුළුවන් හොඳම අවස්ථාව ඒක. තමන්ගේ රාජතාන්ත්‍රික පහසුක රාජතාන්ත්‍රික සම්බන්ධකම් භාවිතා කරලා මේ රටේ ජනතාවට ඒ සහාය ලබා දෙන්න පුළුවන් නම් කරන්න කියලා මේ අභියෝගය මම මේ අවස්ථාවේ ඔවුන්ට කරන්න කැමතියි. ඒ වගේම මම හිතන්නේ මේ ආර්ථික අර්බුදය අද ඊ ආපු එකක් නෙවෙයි. 77 ඉඳලා ආපු විවෘත ආර්ථිකය තුල ඇති වෙච්ච අපේ දේශීය අනන්‍යතාවයෙන් යුතු ව්‍යාපාර සංකල්පේ විනාශ වෙලා දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශ වෙලා රටින් එන දේ බලාගෙන පිට රට දේ දිහා බලාගෙන හිටපු එකේ එක්තරා උත්තරයක් තමයි මේ අපිට අද ලැබිලා තියෙන්නේ. ඒ වගේම මම හිතන්නේ කොරෝනා වසංගතයත් එක්ක අපිට ආපු ඒ ආර්ථික අවපාතය අපි මේ හැමදාම කතා කරන IMF එකේ projections අනුව 2022 ලෝක ආර්ථිකය හතරයි දශම හතරක් දක්වා අඩු වෙනවා. ඊට පූර්ව අවුරුද්දේ 5.9ක් තිබ්බක 2021. ඒ වගේම 2023 වුන් අනුමාන කරන්නේ ලෝක ආර්ථිකය 3.8ක් දක්වා අඩුවීමක් තියෙනවා කියලා. මේ අන්තර්ජාතික ආර්ථික අර්බුදයන් තුල ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් තියෙන රටවල් වලට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ මුහුණ දෙන ප්‍රශ්න අතර ඒ වගේම අපි අනපේක්ෂිත විදියට මේ යුක්‍රේන රුසියානු යුද්ධයත් එක්ක ඇති වෙලා තියෙන තවත් ක්‍රයිසිස් එකක්, තවත් අර්බුදයක්. එකක් තමයි මේ සම්බාධකත් එක්ක ඇති වෙන්නා වූ අර්බුදය. ඒ වගේම මේ තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ උද්ධමනය, ඒ වගේම සැපවීම මාර්ග හවිර වීමත් එක්කම ඇති වෙන්නා වූ අර්බුද, මේ සියල්ලම කළමනාකරණය කරමින් ජනතාවට අවශ්‍ය සහාය ලබා දීම තමයි රජයේ විදිහට මේ අවස්ථාවේ කරන්නට තියෙන්නේ, සහ ඒ සඳහා කැපවෙන්නට තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ ජනතාව කුපිත කරලා ජනතාව තුලින් මේ රටේ පාර්ලිමේන්තුවට, මේ රටේ දේශපාලනයට විරුද්ධව යම්කිසි බලවේගයන් ක්‍රියාත්මක කරනවා. හැබැයි මම දැකලා තියෙන ලෝකේ එකම රට තමයි තමන්ගේ රටට සාප කරන මිනිස්සු ඉන්න රටක්. ඉන්දියාවට ගිහිල්ලා බලන්න, ඔවුන් කිසිම දවසක මොන ප්‍රශ්නයක් තිබ්බත්, මොන දේශපාලන ආරවුලක් තිබ්බත් කවුරු රාජ්‍ය කරත් තමන්ගේ රටට ගරහන්නේ නැහැ. හැබැයි අපේ මිනිස්සු නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා, නිදහස් සෞඛ්‍යෙන් තිඹිරගේ උපත ලැබලා ඇවිල්ලා රටට සාප කරන එක තමයි කරන්නේ. අපි දන්නේ නැහැ අපි වෙනුවෙන් කොච්චර නිදහස් සෞඛ්‍ය වියදම් කරාද කියලා. අපි දන්නේ නැහැ කොච්චර අපි වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය තුළින් වියදම් කරාද කියලා. අපි පාරේ බස් එක යනකොට ඒකට සහනාධාර දීලා තියෙනවා. අපි දුම්රිය යනකොට ඒකට සහනාධාර ලැබිලා තියෙනවා. අපි යම්කිසි කෘෂිකාර්මික කටයුත්තක් කරනකොට ඒකට අවශ්‍ය සහනාධාර දෙනවා. මේ සහනාධාර දෙන ක්‍රමය තුළ මම හිතන්නේ රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි මේ සහනාධාර ගත්තායම තමයි රටට සාප කරන්න ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ සංකල්පය වෙනස් කරන්න රටට ආදරය කරන මිනිසුන් බිහි වුණොත් විතරයි රටක් ඉදිරියට යන්නේ, රටක් ඉස්සරහට යන්නේ. මේ අර්බුද කළමනාකරණය තුළ මේ රටට ආදරය කරන මිනිසුන්ටයි මේ ආරාධනය කරන්නේ. අපි මේක වෙනුවෙන් කැපවෙමු, ඇපෙවමු, ඇපෙලා මේ රට ඉස්සරහට ගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය එකතු වෙලා ලබා ගමු. ඒ තුලින් අපි රටට යම්කිසි ආදර්ශයක් දෙමු ලෝකයටත්. ශ්‍රී ලාංකික යුද්ධයේ වෙලාවේ මොන දේශපාලන බලපෑම් තිබ්බත්, මොන දේශපාලන මතිමතාන්තර තිබ්බත්, ඒ අවස්ථාවේ තමන්ගේ පටි තද කරගෙන තමන්ගේ ජීවිතවලට තිබ්බ අනාරක්ෂිතභාවයත් කැටිකොටගෙන රජයත් එක්ක එකතු වෙලා හිටියා. යුද්ධය අවසන් කරා. යුද්ධය අවසන් කළා අද වෙනකොට අවුරුදු 12ක් ඉවරයි, මේ මාසේ 18 වෙනිදා වෙනකොට. දැන් අපි තව දුරටත් මේ යුද්ධයේ කටුක වේදනා හිතේ තියාගෙන අපි ඒවත් එක්ක වෛර කර කර ඉන්නවද කියන එක අපි හිතන්නට ඕනේ. මේක මම හිතන්නේ ඉදියේ සුමන්දිරන් මැතිතුමාලා අපි සර්වපාක්ෂික සම්මුලට ඇවිල්ලා ඩයස්පෝරාවත් එක්ක ආණ්ඩුවත් එක්ක මේ ගනුදෙන වලට ඔවුන් පාලමක් වෙන්නම් කියමන තුලින් මම හිතන්නේ මේක සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. මේක තමයි රටේ වෙන්නට ඕනේ. අපි තව දුරටත් මේ බෙදීම් වලින්, මේ වර්ග ભેදෙන්, ඒ වගේම ಜಾති කුල ආගම් සියලුම ભેදයන්ගෙන් අයින් වෙලා වැඩ කටයුතු කරවුවොත් මම හිතන්නේ ශ්‍රී ලාංකික ජාතිය කියන එක
ලෝකෙ ඉස්සරහට යන්නට පුළුවන් වෙනවා.
මූලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි, ඇත්තටම රටක් විදිහට ඉස්සරහට යනකොට අපේ ආදරණීය මේ තරුණ දරුවපරපුට ඔවුන් ඉස්සරහා තියෙන මේ අලුත් සමාජ සංස්කෘතිය තුළ ඔවුන් ඉස්සරහට යාම සඳහා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනකොට අපි දැකපු දෙයක් තමයි යම් යම් දේශපාලන කණ්ඩායම් ඇවිල්ලා ඔවුන්ගේ ඔලු විනාශ කරන ක්‍රමවේදයක්. හැබැයි මේ අර්බුදයේ, ආර්ථික අර්බුදයේ තියෙනකොට ජය ගන්නට අපිට තියෙන එකම අවතක් තමයි මේ අධ්‍යාපනය විවෘත කිරීම විදේශ දරුවන්ට පවා. මේ විදේශ දරුවන්ගේ අධ්‍යාපනය ලබා ගත්තොත් මේ රටට ඇවිල්ලා ඒ ලැබෙන ඩොලර් ටික නිදහස් අධ්‍යාපනය සඳහා අපිට වැය කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි දැකලා තියෙනවා අපේ රටේ දරුවන් කොතරම් විදේශගතව ඉන්නවද. මේ රටේ අධ්‍යාපනය ලබා ගන්න සුදුසු විශ්වවිද්‍යාල පහසුකමක් නැතුව ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සුදුසුකම් මේ රටේ ලබා දෙන්න මේ කුහක අපේ යම් යම් දේශපාලන මතිමතාන්තර අයින් කරවොත් ඔවුන්ට ඒ අවකාශය ලංකාව තුළ ලබා දුන්නත් කොතරම් ඩොලර් ප්‍රමාණයක් මේ රට තුළ ඉතුරු කරගත හැකිද? මේව තමයි අපි සාකච්ඡා කරන්නට ඕනේ. මේව තමයි අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්නට ඕනේ. මොකද අපි රටක් විදිහට ඉස්සරහට යනකොට අපේ අනාගත ධර්ම පරම්පරාවට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා, ඒ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දීලා, මේ නිදහස් අධ්‍යාපනය පමණක් නොව ඔවුන්ට ගන්න පුළුවන් අධ්‍යාපනය ඔවුන්ගේ මුදල් තුනින් ඉස්සරහට වර්ධනය කිරීමේ වැදගත්කම තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය දිහා බැලුවොත් මම දකින්නේ මේක අධි සංවේදී කර්මාන්තයක්. ඒ අධි සංවේදී කර්මාන්තේ අපිට බෝනස් එකක් විදිහට තමයි භාවිතා කරන්නට ඉන්නේ ආර්ථික සංවර්ධනයේදී. සංවර්ධන සංචාර කර්මාන්තේ බෝම්බයක් පිපරුවොත් පෙට්‍රල් ටික නැති වුණාම ඒවට ඒ බලපෑම ඇති වෙනවා කියන එක අපි හොඳට අත්දැකීමෙන් දන්න දේවල්. හැබැයි මේ සංචාර කර්මාන්තය තුල වැඩියෙන් වැය කරන සංචාරකයන් මේ රටට ගෙන්නා ගැනීම සඳහා වෙන ප්‍රවර්ධන කටයුතු මම හිතන්නේ විශේෂයෙන් කරන්නට ඕන අපේ තානාපති කාර්යාල හරහා. විශේෂයෙන් මට ඊයේ පෙරේද දැනුම් දුන්නා රුසියාවේ ඉන්න මිත්‍රයෙක් පසුගිය කාලය තුල
ගර්වන්තමා කාලය අවසානයි.
Give me half a second, half a minute please. පසුගිය කාලය තුල අවුරුදු කීපයකට කලින් රුසියාව තුළ විශාල වශයෙන් මේ ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තේ වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණත් දැන් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එහෙනම් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් රජයක් විදිහට අපි අවධානය යොමු කළා මේ ඩොලර් අර්බුදය තියෙන අවස්ථාවේ ඒකට අවශ්‍ය පියවර ගත යුතුයි කියලා කියමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Selvan Adekanandan, you have 7 minutes. Honorable Selvarasa Gajendran, you have 7 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இங்கு ஏற்றுமதி வரிகள் மற்றும் உள்நாட்டு இறைவரி சட்டங்கள் தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த நாடு இன்று சந்தித்திருக்கின்ற இந்த பாரிய பொருளாதார வீழ்ச்சியின் மத்தியிலே இந்த விவாதங்கள் நடைபெற்று கொண்டிருக்கின்ற நிலையிலே நாங்கள் தமிழர்கள் என்ற காரணத்திற்காக நாங்கள் எங்களுடைய பிரச்சனைகள் தொடர்பாக கவனம் செலுத்த வேண்டிய இடத்திற்கு நாங்கள் தள்ளப்பட்டிருக்கின்றோம். இந்த நாட்டினுடைய கொடிய பயங்கரவாத சட்டத்தின் கீழ் இன்னமும் பெருமளவான இளைஞர்கள் சிறைகளிலே அடைத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். அவ்வாறு அடைத்து வைக்கப்பட்டிருக்கின்றவர்கள் அங்கே அடிப்படை வசதிகள் இல்லாமல் பல்வேறுபட்ட நோய் தாக்கங்களுக்குள்ளான நிலைமையிலே மரணத்தோடு போராடி கொண்டிருக்கின்றார்கள். அதில் சிலர் தண்டனை விதிக்கப்பட்டவர்களாக இருக்கின்ற நிலைமையிலே பெருமளவானவர்கள் விசாரணை கைதிகளாகவும் அதே நேரத்திலே வழக்குகள் தாக்கல் செய்யப்படாதவர்களாகவும் இருந்து கொண்டிருக்கின்றார்கள். இவ்வாறு இருப்பவர்களிலே கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்த எட்வர்ட் சிவலிங்கம் என்கின்ற ஒரு மதகுரு அவர் கைது செய்யப்பட்டு சித்திரவதைகள் மூலம் பெறப்பட்ட வாக்குமூலங்களின் அடிப்படையிலே அவருக்கு எதிராக வழக்குகள் தொடரப்பட்டு விசாரணைகள் நடைபெற்ற நிலைமையிலே கடந்த தை மாதம் அவருக்கான தீர்ப்புகள் வழங்கப்பட்டிருக்க வேண்டும். ஆனால் தீர்ப்புகள் வழங்கப்படாமல் இழுத்தடிக்கப்பட்டுக் கொண்டிருக்கின்ற நிலைமையிலே அவர் இப்பொழுது அதாவது வந்த ஒரு பாரிசவாத நோயினாலே பாதிக்கப்பட்டிருக்கின்றார். கடந்த 4ஆம் தேதி இம்மாதம் 4ஆம் தேதி அவருக்கு அந்த பாதிப்பு ஏற்பட்ட போதும் கூட இன்று வரை அவருக்கான சிகிச்சைகள் வழங்கப்படவில்லை. இதிலே கவலைக்குரிய விடயம் என்னவென்று சொல்லி சொன்னால் அவருக்கு ஏற்கனவே சலரோக வருத்தம் மற்றும் பிரஷர் மற்றும் கொலஸ்ட்ரால் போன்ற வருத்தங்கள் ஏற்கனவே இருந்தது. அந்த வருத்தங்களுக்கு உரிய சிகிச்சைகள் வழங்கப்படாத காரணத்தினாலே தான் நிலைமைகள் மோசமடைந்து இன்று அவருக்கு அந்த ஸ்ட்ரோக் ஏற்பட்டிருக்கின்றது. இங்கே ஜனாதிபதியினுடைய சகோதரர் பிரதமருடைய சகோதரர் கௌரவ நிதியமைச்சர் இங்கே இருக்கின்றார். தயவுசெய்து இந்த விடயத்திலே நீங்கள் உடனடியாக கவனம் செலுத்தி இந்த குறிப்பிட்ட அந்த அரசியல் கைதி அவர் ஒரு குடும்ப தலைவரும் கூட அவர் ஒரு உயிராபத்தான நிலைமையில் இருக்கின்றார். அவருடைய சிகிச்சை தொடர்பாக உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அவர் மட்டுமல்லாமல் அங்கிருக்கின்றவர்கள் பெரும்பாலானவர்களுக்கு இவ்வாறான சுயினங்கள் இருக்கின்றது. அங்கே சிறைச்சாலை வைத்தியசாலையிலே பேரளவுக்கு அங்கே அவர்களுக்கு வைத்தியங்கள் வழங்கப்படுவதாக சொல்லப்படுகின்றதே தவிர அங்கே எந்த விதமான சிகிச்சைகளும் உரிய முறையிலே வழங்கப்படுவதில்லை. அவர்கள் கொழும்பு தேசிய வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு சிகிச்சை அளிக்கப்பட வேண்டும். ஆனால் அந்த அனுமதிகள் எதுவுமே வந்து அவர்களுக்கு வழங்கப்படுவதில்லை என்பது ஒரு மிகவும் வேதனைக்குரிய ஒரு விடயமாக இருக்கின்றது. நேற்று முன்தினம்தான் இந்த பயங்கரவாத தடை சட்டம் திருத்தம் செய்யப்பட்டதாக சொல்கின்றீர்கள். நாங்கள் சொன்னோம் அந்த சட்டத்தில் எந்த விதமான அர்த்தமும் இல்லை என்று சொல்லி நாங்கள் அதனை எதிர்த்திருந்தோம். அதனை உறுதிப்படுத்துகின்ற விதமாக இன்றும் கூட இந்த அரசியல் கைதிகளுடைய நிலைமை என்பது வந்து மிகவும் மோசமாக மிக கொடூரமான ஒரு சூழலிலே இவர்கள் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். இவர்கள் அனைவரும் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு இந்த புலமை பரிசில்கள் பெற்றுக்கொள்ள வேண்டிய மாணவர்கள் பல்கலைக்கழகங்களுக்கு தெரிவு செய்யப்பட்டிருக்கின்றவர்களிலே மெரிட் அடிப்படையில் சித்தியடைந்து பல்கலைக்கழகத்திற்கு சென்றிருக்கின்றவர்களில் பெரும்பாலானவர்களுக்கு அவர்களுக்குரிய அந்த ஸ்காலர்ஷிப் வழங்கப்படவில்லை. இதன் காரணமாக அவர்களுக்கு கிடைக்க வேண்டிய அந்த 75,000 ரூபாய் கொடுப்பனவுகள் வந்து கிடைக்காமல் இருக்கின்றது. இந்த செயல்பாட்டினால் பெருமளவிலே பாதிக்கப்பட்டிருக்கின்றவர்களாக தமிழ் மாணவர்கள் தான் இருக்கின்றார்கள். ஆகவே இது தொடர்பாகவும் வந்து உடனடியாக அவர்களுக்கு அந்த புலமை பரிசிலை வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அதே நேரத்திலே வெளிநாடுகளில் புலமை பரிசில் பெற்று வெளிநாடுகளிலே கல்வி கற்றுக் கொண்டிருக்கின்ற மாணவர்கள் கூட இலங்கை அரசாங்கம் அந்த அவர்களுக்கான அந்த கொடுப்பனவுகளை அந்த நாடுகளில் உள்ள பல்கலைக்கழகங்களுக்கு வழங்குவதற்கு பின்னிருக்கின்ற காரணத்தினாலே, அதாவது அரசாங்கத்தினுடைய முன்னுரிமை என்பது இப்பொழுது இந்த வெளிநாடுகளில் கல்வி இருக்கின்ற மாணவர்களுடைய புலமை பரிசிலுக்கான கொடுப்பனவுகள் அல்ல என்று சொல்லி அறிவித்திருக்கின்ற நிலைமையிலே மாணவர்கள் ஒரு இக்கட்டான நிலைமையை எதிர்நோக்கி இருக்கின்றார்கள். ஆகவே இவ்வாறான அந்த பொறுப்பற்ற செயல்பாடுகளை தவிர்த்து நீங்கள் அனுமதித்துத்தான் அவர்கள் வெளிநாடுகளுக்கு படிக்க சென்றிருந்தார்கள். அவ்வாறு படிக்க சென்ற நிலைமையிலே இப்பொழுது உங்களுக்குடைய பொருளாதார நெருக்கடியை காரணம் காட்டி இப்போதைய முன்னுரிமை என்பது இதுவல்ல என்று சொல்லி அந்த பல்கலைக்கழகங்களுக்கான கொடுப்பனவை நீங்கள் நிறுத்துகின்ற பொழுது மிக மோசமான ஒரு
நிலைமைக்குள்.
ஆகவே இது விடயத்திலும் கௌரவ நிதியமைச்சர் அவர்கள் உடனடியாக கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக் கொள்கின்ற அதே நேரத்திலே இந்த வவுனியா மாவட்டத்திலே புளியங்குளம் பகுதியிலே பழையவாடி பகுதியிலே இந்த மக்கள் தங்களுக்கு சொந்தமான காணிகளை துப்புரவாக்க முயன்ற பொழுது வன லாகாவினர் அவர்களை அவர்களுக்கு எதிராக நீதிமன்றத்திலே ஒரு வழக்கை தாக்கல் செய்திருக்கின்றார்கள். கடந்த 2 வாரங்களுக்கு முன்னர் அந்த பகுதியிலே ஒரு பிரச்சனை ஒன்று ஏற்பட்டிருந்தது. அங்கே ஒரு தனிநபருக்கு மின்சார சபையினால் அந்த மின்சார கோபுரத்தின் கீழ் பகுதியிலே 40 ஏக்கர் பரப்பளவை துப்புரவு செய்து அவர் பயன்படுத்த முடியும் என்று சொல்லி அவருக்கு சொல்லப்பட்டிருந்தது. அது தனியாருக்கு சொந்தமான காணிகள் என்பதனால் அதனை மக்கள் எதிர்த்திருந்தார்கள். அந்த நிலைமையிலே அந்த குறிப்பிட்ட நபர் அங்கிருக்கக்கூடிய அரசியல் செல்வாக்கு போலீசாருடைய செல்வாக்குகளை பயன்படுத்தி இப்பொழுது அப்பாவி மக்களுக்கு எதிராக செயல்பாடுகளிலே ஈடுபட்டுக் கொண்டிருக்கின்றார். இந்த நிலைமையிலே கிராம சேவையாளருடைய அனுமதியோடு எழுத்து மூலமான அனுமதியோடு அவர்களுடைய பெமிட் காணியை துப்புரவு செய்தமைக்காக சோமசுந்தரம் கருணாகரன் மற்றும் நாகநாதன் சண்முகநாதன் ஆகிய இருவரும் தங்களுடைய காணிகளை துப்புரவு செய்திருந்த நிலைமையிலே அவர்களுக்கு எதிராக இந்த வனலாகாவினர் நீதிமன்றத்தில் வழக்குகளை தாக்கல் செய்திருக்கின்றார்கள். இது ஒரு பழிவாங்குகின்ற ஒரு நடவடிக்கை. இந்த போருக்கு பிற்பாடு 13 ஆண்டுகள் கடந்தும் எங்களுடைய மக்கள் தங்களுடைய காணிகளை துப்புரவு செய்வதற்கான அனுமதிகள்
புதுமா கியூவா காரேட்ட மே பௌத்கலிகிடம் எலிபெலி கிரீமட்ட நடுதமீமக் சித்த வேண்டினே நமுத் வனஜீவி சக வனசான்ரக்ஷண அதிகாரியட் ஐதி ஏவகேம பரிசரேட்ட அதாலவன காரணாவளதி விதராய் நடுபவரையும் கட்டுவது சித்த வேண்டே.
இல்லை கௌரவ அமைச்சர் அவர்களே, இதில் அப்படி சம்பவம், அதாவது தனியாருக்கு சொந்தமான காணிகள் அங்கே உயரமாக அந்த இடங்கள் அங்கே காடுகள் பட்டைகள் வளர்ந்திருக்கிறது என்பதை காரணம் காட்டி அந்த இடங்களை துப்புரவு செய்வதற்கு அனுமதிக்க மறுக்கிறார்கள். ஆனால் கிராம சேவையாளர் எழுத்து மூலமாக அனுமதி கொடுத்திருக்கிறார், அவர்களுடைய காணி என்ற அடிப்படையிலே நீங்கள் துப்புரவு செய்யலாம் சொல்லி இங்கே ஒரு பழிவாங்கல் நடவடிக்கை இடம்பெறுகிறது. ஒரு குறிப்பிட்ட ஒரு தனிநபர் அங்கிருக்கக்கூடிய போலீஸ் மற்றும் சில அரசியல் செல்வாக்குகளை பயன்படுத்தி தயவுசெய்து இந்த விடயத்தை நீங்கள் கவனத்தில் கொள்ள வேண்டும். நான் உங்களுக்கு அந்த இது தொடர்பாக நான் எழுத்து மூலமான சமர்ப்பணத்தை செய்கிறேன். நன்றி.
தேங்க்யூ.